ஆய்போவான் லமாய். வணக்கம் மாணவர்களே. லமாய் ஆபோச சாமானிய பில விபாகியே திவன பச சிங்கள பிரஷ்ன பத்தரையே திவன கொட்டசே பசன பிரஷ்னையட அப்பிட்ட லிபியக் லிவீமட்ட சிதுவே. எய பௌத்கலிக லிபிஹோ ராஜகாரி லிபி விய ஹக. மாணவர்களே, காபோத்த சாதாரண தர பரீட்சையில் இரண்டாம் மொழி சிங்கள பாட வினாத்தாளில் இரண்டாம் பகுதியில் ஐந்தாம் வினாவுக்கு கடிதம் எழுத வேண்டியிருக்கும். அது உறவு முறை அல்லது தொழிற்முறை கடிதமாக இருக்கலாம். ஏனிசாலமை அத அப்பி பௌத்கலிக்க லிபி ஆ ராஜகாரி லிபி லிவீம சம்பந்தவ இகன கனிமு. ஆகவே மாணவர்களே, இன்று நாம் உறவு முறை கடிதம் தொழிற்முறை கடிதம் எழுதல் பற்றி கற்போம். மீட்ட பெற நம்மை தாவன ஸ்ரேணியே சிங்கள பாடம் போதே எக்கொலசன பாடம வன மித்ரகுகேன் லிபியா பாடமின் பௌத்கலிக்க லிபி லிபீம சம்பந்தவ இகனகத் தே மதக் மதக்கர கனிமோ. மாணவர்களே, தரம் பத்தில் சிங்கள பாட புத்தகத்தில் பதினோராம் அலகில் உறவு முறை கடிதம் பற்றி கற்றவற்றை மீட்டு பார்த்து கொள்வோம். பௌத்கலிக்க லிபி ஏதி யாம் கிசி ஆராஞ்சியா தொரத்துரா நெதஹோத் புவதா தமான்ட ருச்சிக்கரண விதியட்ட எனாம் கெமத்தி விதியட்ட லிவீமட்ட புழுவான். ஏவகேம தமாட்ட கெமத்தட அணுவல கதாக்கரண பாஷாவின் ஓ லியன பாஷாவின் கேமத்தி விதியட்ட லிவிய ஹாக்கி ஏகட கிரமயாக திபீம அவசியன பிரிவலாக திபீம அவசியன தமன் கேமத்தி விதியட்ட ஏகத் லியான புழுவான். மாணவர்களே, உறவு முறை கடிதத்தில் ஒரு விடயம் செய்தி அல்லது தகவலை தான் விரும்பியவாறு பேச்சு வழக்கில் அல்லது எழுத்து வழக்கில் எழுதலாம். கடிதத்தில் காணப்படுகின்ற உடல் முறையாக இருக்க வேண்டிய அவசியம் இல்லை. அதாவது உறவு முறை கடிதத்தில் தான் விரும்பியவாறு எழுதலாம். அது எழுத்து வழக்காகவும் இருக்கலாம், பேச்சு வழக்காகவும் இருக்கலாம். அதற்கு ஒரு முறை இல்லை, தான் விரும்பியவாறு எழுதலாம். தன் அப்பி பலமுள்ளமாய் பொதுவே பௌத்கலிக்க லிபியே அடங்கு வியுத்து கொட்டாஸ் கியது கியா ஏக்கியானே பௌத்கலிக்க லிபியே அடங்கு வியுத்து கொட்டாஸ் அயக் தியனவா ஏ அயம் ஒனாது கியலா அப்பி பலமு ஹொந்தில்லமாய் ஆகான்னே ஏ அய மொனவாது கியா ஒப லிபியா பௌத்கலிக்க லிபியா கிளியன கொட்ட மே தேவால் அடங்கு விய யுத்துய் பலமுவ சீர்ஷய தேக ஆசிஞ்சனய තුන ආමන්ත්‍රණය. අතර ශරීරය. පහ අවසානය. හය අත්සන. අයත් බලාගන්න ළමයි පෞද්ගලික ලිපියේ අඩංගු විය යුතු කොටස් අයත් ඒවා පළමුව ශීර්ෂය, දෙක ආශිංසනය, තුන ආමන්ත්‍රණය, අතර ශරීරය, පහ අවසානය, හය අත්සන. பொதுவாக மாணவர்களே, உறவுமுறை கடிதத்தில் உள்ளடக்கப்பட வேண்டிய ஆறு பகுதிகள் உள்ளன. உறவுமுறை கடிதத்தில் உள்ளடக்கப்பட வேண்டிய ஆறு பகுதிகள் உள்ளன. அவை: முதலாவது முகவரி, இரண்டாவது ஆசீர்வாதம் அல்லது வாழ்த்து, மூன்றாவது விழிப்பு, நான்காவது உடல், ஐந்தாவது முடிவு, ஆறாவது கையொப்பம். மீண்டும் பார்த்துக் கொள்ளுங்கள். முதலாவது முகவரி, இரண்டாவது ஆசீர்வாதம் அல்லது வாழ்த்து, மூன்றாவது விழிப்பு, நான்காவது உடல், ஐந்தாவது முடிவு, ஆறாவது கையொப்பம். லமாய் அப்பி பௌத்கலிக்க லிப்பியாக் லியன கொட்ட மே கொட்டஸ் அயக் තිබිය යුතු කියා මා කියා තියෙනවා. ඒ කොටස් මොනවාද කියා අපි දැන් බලමු. පළවෙනි කොටස මොකද්ද? ශීර්ෂය. පළවෙනි එක ශීර්ෂය. ශීර්ෂය කියන්නේ ලියන්නාගේ ලිපිනය ආ දිනය යෙදීමයි. ශීර්ෂය කියන්නේ මොකද්ද? ලියන්නාගේ ලිපිනය ආ දිනය යෙදීමයි. මේක ලිපියක් ලියනකොට ඒ කඩදාසියේ වම් පැත්තේ හෝ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ ලිවිය යුතුයි. ලියන කඩදාසියේ වම් පැත්තේ හෝ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ ලිවිය යුතුයි. දෙක ආශිංසනය. දෙක මොකද්ද? ආශිංසනය. මේ ආශිංසනය ලිපිනයට යටින් ලිවිය යුතුයි. ලිපිනට යටින් වම් කෙළවරේ ඕ මැද ලිවිය හැකි. මෙහි යොදන පාඨය උදාහරණ වශයෙන් සැරදේ, ජයවේ, දිනේවා, සෙත්වේවා යනාදි වශයෙන් පැතුම් පාඨයක් ලිවිය හැක. ආශිංසනයේදී ලිපිනයට යටින් වම් කෙළවරේ ඕ මැද මේ වගේ පැතුම් පාට ලිවිය හැකි. උදාහරණයට සැරදේ, ජයවේ, දිනේවා, සෙත්වේවා යනාදි වශයෙන් යෙදිය හැකි. තුන්වනුව ආමන්ත්‍රණය. තුන ආමන්ත්‍රණය. මේ ආමන්ත්‍රණය කියන්නේ ලියන්නා කාටද ලිපිය ලියන්නේද? ඒ ලිපිය ලියන්නාගේ තියෙන නෑකම. ලිපිය ලියන්නාටයි ඒ ලිපිය ලබන්නාටත් තියෙන නෑකම අනුව එය වෙනස් විය හැකි. දැන් අම්මට ලියනවා නම් දයාබර අම්මේ, ආදර අම්මේ. දැන් මිත්‍රෙකුට නැත්නම් යාළුවෙකුට ලියනවා නම් හිතවත් යාළුවෙක්, නැත්නම් හිතවත් මිත්‍රයා. දැන් එයා නමක් කියලා ආමන්ත්‍රණය කරනවා නම් මාප්‍රිය නිමල්, හිතවත් කුමාරි. දැන් තාත්තට ලියනවා නම් ආදරණීය තාත්තේ, දයාබර තාත්තේ. ඔය විදියට යෙදිය හැකි. ආයෙත් බලන්න ළමයි, ආමන්ත්‍රණය තුන්වෙනුව තියෙන්නේ ආමන්ත්‍රණය. මේක අර පැතුම් පාටයට යටින් ලිවිය යුතුයි. ඒ ලියන්නේ දැන් ලිපිය ලියන්න කාටද ලිපිය යවන්නේද? ඒ යවන් ලබා ගන්න ලිපිය ලබා ගන්නාගේ නෑකම අනුව. ලිපිය ලියන්නාටත් ලිපිය ලබන්නාටත් තිබෙන නෑකම අනුව එය වෙනස් වෙයි. දැන් අම්මට ලියනවා නම් දයාබර අම්මේ, තාත්තට ලියනවා නම් ආදරණීය තාත්තේ, නැත්නම් දයාබර තාත්තේ. දැන් යාළුවෙක්ට ලියනවා නම් හිතවත් මිත්‍රයා. ඉතවත් යාළුවා මා ප්‍රිය නිමල් ඔය විදියට යනාදි වශයෙන් ආමන්ත්‍රණය කළ හැකි. අතරවෙනියක ශරීරය. මේ ශරීරය කියන්නේ ඉතාම වැදගත්ම කොටස. ලිපියේ ඉතාම වැදගත් කොටස. මෙහි පෞද්ගලික ලිපියේදී තමා ප්‍රකාශ කිරීමට කැමැති තොරතුරු. තමන් කැමැති විදියට ලිවිය හැකි. පෞද්ගලික ලිපියේ තමා කැමැති තොරතුරක් ප්‍රකාශ කිරීමට තමා කැමැති විදියට එය ලිවිය හැකි. පස්වෙනි එක පෞද්ගලික ලිපියේ පස්වෙනි එක අපි කිව්වා අවසානය කියලා. ඒ කියන්නේ ලිපියේ දැන් එයා කිවිය යුතු තොරතුර ලියලා ඉවරයි. එහෙනම් ඒ ලිපියේ අවසානය තියෙන්න ඕනේ. ඒ අවසානය වන්නේ මෙයට ඉතවත් යාළුවා, නැත්තම් මෙයට දයාබර පුතා, මෙයට ඉතවත් මිත්‍රයා. ඔය විදිහට යදී ඒකි. ඒ කියන්නේ මං කිව්වනේ ඉස්සෙලාම ලිපිය ලියන්නාටයි ලිපිය ලබන්නාටයි තියෙන නෑකම අනුව මේ අවසානයත් තිබිය යුතුයි. එකෙන් තාතට ලියනවා නම් මා ඉතවත් මේට ඉතවත් පුතා කියලා ලියන්න පුළුවන්. තාතට ලියනවා නම් අම්මට ලියනවා නම් උනත් මා මේට ඉතවත් පුතා කියලා ලියන්න පුළුවන්. යාළුවෙක්ට ලියනවා නම් මේට ඉතවත් යාළුවා කියලා ලියන්න පුළුවන්. අක්කට ලියනවා නම් මේට ඉතවත් මල්ලි කියලා ලියන්න පුළුවන්. ඔය විදියට ඒ ලිපිය ලියන්නාටයි ලබා ගන්නාටයි තියෙන නෑකම අනුව මෙය වෙනස් විය හැකි. අන්තිමට අයවෙනි කොටස මොකද්ද? අස්සන. අස්සන අන්තිමටම ලියන්න ඕනේ. අස්සන තියලා ඒ අස්සන යටින් තමාගේ නම ලිවිය හැකි. නැත්තම් තමාගේ නම පමණක් ලිවිය හැකි. අස්සන තිබ්බොත් ඒ අස්සනට යටි තමාගේ නම ලිවිය යුතුමයි. නම විතරක් ලියනවා නම් නම විතරක් ලියලා අවසන් කරන්න පුළුවන්. දැන් අපි කියවනේ අවසානයේ තියෙනවා කියලා. දැන් අපි හිතමු මේට ඉතවත් පුතා. දැන් පුතා නිමල් නම් මේට ඉතවත් පුතා නිමල් කියලා ලියන්න පුළුවන්. දැන් තාත්තා කෙනෙක් පුතෙකුට ලියනවා නම් මේට හිතවත් තාත්තා කියලා එයාගේ නම දාන්න පුළුවන්. දැන් අපි හිතමු සෝමසිරි නම් සෝමසිරි කියලා දාන්න පුළුවන්. හරිද? දැන් අවසානයේ එකත් ඉවරයි. දැන් කොටස් අයම ඉවරයි. දැන් ඒක මං දෙමලින් කෙටියෙන් ඔගලන්ට කියන්න. දැන් මතකද ළමයි, පෞද්ගලික ලිපියේ කොටස් අයක් තියෙනවා. පළවෙනි කොටස ශීර්ෂය, දෙක ආශිංෂණය, තුන ආමන්ත්‍රණය, හතර ශරීරය, පහ අවසානය, හය අස්සන. ශීර්ෂය කියන්නේ ලියන්නාගේ ලිපිනය හා දිනය. ආශිංෂණය කියන්නේ එයා ඒ ලියන්නාට පතන පැතුම් පාටය. ඒක විය ඇති සැරදී, ජයවේ, දිනේවා, සෙත්වේ යනාදි වශයෙන් නොයෙක් විදියට ලිවිය හැකි. තුන ආමන්ත්‍රණය. මේ ආමන්ත්‍රණය කියන්නේ ලිපිය ලියන්නා ලිපිය ලබන්නාට කොයි විදියටද ආමන්ත්‍රණය කරන්නේ? මිත්‍රයා කියලාද, අම්මා කියලාද, තාත්තා කියලාද, නැත්නම් නම කියලාද කියලා බලාගෙන ඒ අනුව ඉතවත් දයාබර, ආදරණීය, මාපිරිය කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක ශරීරය. ඒ ශරීරය තමයි ඉතාම ලිපියේ ඉතාම වැදගත් කොටස. එම කොටසේ තමන් දැන්වීමට බලාපොරොත්තු වන ප්‍රකාශයක් නැත්නම් තොරතුරක් තා කැමැති විදියට ලිවිය හැකි. ඒ කියන්නේ පෞද්ගලික ලිපියේදී. ආයේ පස්වෙනි එක. ඒක ලියලා අවසන් වනකොට මෙයට හිතවත් කවුද කියලා ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙයට හිතවත් දැන් ඒකත් ලිපිය ලබන්නාටයි ලිපිය ලියන්නාටයි තියෙන නෑකම අනුව ඒක වෙනස් විය හැකියි. මිතුරුවා නම් යාළුවා කියලා ලියන්න පුළුවන්. මෙයට හිතවත් යාළුවා කියලා ලියන්න පුළුවන්. තාත්තට ලියනවා නම් මෙයට හිතවත් පුතා කියලා ලියන්න පුළුවන්. අක්කට ලියනවා නම් මේට ඉතවත් මල්ලිවෝ නංගි කියලා ලියන්න පුළුවන්. ඒ විදිහට ඒ වෙනස් විය හැකියි. අන්තිමට අස්සන තිය. ඒකට යටින් අස්සන තිබිය යුතුයි. අස්සන නැත්තම් නම තිබිය යුතුයි. අස්සන තියෙනවා නම් අනිවාර්යයෙන්ම නමත් ලියන්න ඕනේ. නැත්තම් නම විතරක් ලියලා අවසන් කළ හැකියි. මේක තමයි පෞද්ගලික ලිපියේ තියෙන කොටස්. මේක මං කේටියෙන් දෙමළෙන් කියන්නම්. மாணவர்களே, முதலாவது உறவுமுறை கடிதத்தில் முதலாவதாக முகவரி இடல் வேண்டும். அது அக்கடிதத்தை எழுதுபவரின் முகவரியும் திகரியும் உள்ளடக்கப்பட வேண்டும். இரண்டாவதாக அந்த கடிதத்திலே வாழ்த்து ஒன்றை அவர் தெரிவிக்கலாம். சிங்களத்தில் அப்படி இருக்கின்றது. அதாவது முகவரிக்கு கீழ் அந்த வாழ்த்து கூறுகின்ற பதங்களை இடலாம். சிங்களத்தில் நாங்கள் கடிதம் எழுதும் போது இவ்வாறு தான் எழுதுகின்றோம். அதாவது உதாரணமாக அந்த சொற்களை நாங்கள் சொல்லலாம். சரதே, ஜயவே, தினேவா, செத்வேவா போன்ற பதங்களை இடலாம். மூன்றாவது விழிப்பு. இங்கு கடிதம் யாருக்கு எழுதப்படுகின்றதோ அவரை குறித்து விழித்து எழுதல் ஆகும். அதாவது யாருக்கு கடிதம் எழுதப்படுகின்றதோ அவருக்கும் கடிதம் எழுதுபவருக்கும் இருக்கின்ற உறவு முறைக்கு ஏற்ப அப்பதங்களை உபயோகிப்போம். உதாரணமாக மகன் அம்மாவுக்கு எழுதுகின்றார் என்றால் தயாபர அம்மை. ஒரு நண்பன் இன்னொரு நண்பனுக்கு எழுதுகின்றான் என்றால் இதவத் மித்ரயா. அல்லது பேர் குறிப்பிட்டு சொல்லலாம், மாத்ரிய நிமால். இவ்வாறு அக்காவுக்கு எழுதுவார்ந்தான் ஒரு தங்கை அக்காவுக்கு எழுதுவாளாக இருந்தால் ஆதர அக்கே. இவ்வாறு இச்சொற்பதங்களை உபயோகிக்கலாம். நான்காவதாக உடல். இதுதான் முக்கிய பகுதி, கடிதத்தில் முக்கிய பகுதியாக இருக்கும். உறவு முறை கடிதத்தில் இப்பகுதியில் தான் கூற நினைக்கும் விடயத்தை தான் விரும்பியவாறு எழுதலாம். தான் விரும்பியவாறு எழுத்து வழக்கிலோ பேச்சு வழக்கிலோ எழுதலாம். ஐந்தாவதாக முடிவு. இது கடிதத்தில் நாங்கள் உடலை எழுதி முடித்தவுடன் கடிதத்தில் கடைசியாக எழுத வேண்டி சொல். தன் நண்பனுக்கு எழுதுபவனாக இருந்தால் அன்பு நண்பன் எழுதலாம். ஆதர மித்ரையா கிளவி அண்ணபுலம். அம்மாவுக்கு மகன் எழுதுகின்றனா அன்பு மகன் என்று எழுதலாம். ஆதர புத்தாக்கியால் யாருன்னு புலாம். அதே போல் ஆறாவதாக கையொப்பத்தை இடல் வேண்டும். கையொப்பம் என்று சொல்லும் போது அன்பு மகன், அன்பு நண்பன், அன்பு மகள், அன்பு தங்கை என்ற பதங்களை இட்டதன் கீழ் தனது கையொப்பத்தை இட்டு அதன் கீழ் தனது பெயரை கட்டாயம் குறிப்பிடல் வேண்டும். அப்படி இல்லை என்றால் கையொப்பம் என்ற இடத்தில் தனது பெயரை மாத்திரம் எழுதலாம். இதுவே அதாவது ஒரு உறவு முறை கடிதத்தை எழுத வேண்டிய முறை. நம்ம இதன் தேருநாத அப்படி பௌத்கலிக்க லிபியா கோமத லியான்னைக்கியா லிவியயுத்து ஆகாரே கோமத மொனமொனவாது ஏகே அடங்கு வியயுத்து கருணோ கியக் தியனவாது ஏகே அத்துலாத் வியயுத்து கருணு மொனவாது தென் ஒன்றில் அம்மாயிட்டு தேருணாது தேருணா அத்திக்கலாம் மங்கித்துறான் ஐதானவாது உங்களான் தாவன ஷேனியத் பௌத்கலிக்க லிபியகன உங்களான் දැනගෙන ඒ කියන්නේ ඉගෙනගෙන තියෙනවා, ලිපියක් ලියලා තියෙනවා. ඒකේ ලිපිය ඇවිල්ලා තිබ්බේ මොනා ගැනද මතක තියෙනවාද ළමයි? එහි ලිපියක් ලියලා තිබ්බේ මිත්‍රෙකුට. මිත්‍රෙකුට ලිපියක් ලියලා තිබ්බ කවුද ලියලා තිබ්බේ? ගයාන් කියන ළමයෙක්. ගයාන් කියන යාළුවෙක් තමාගේ විරාජ් කියන ළමයා යාළුවාට ලිපියක් ලියලා තිබ්බා. ඒක මතකද මන් දන්නේ. ඒ වුණාට ළමයි ඒකත් මතක් කරගන්න. පොත් තියෙනවා නම් ඒ පොත අරගෙන ආයෙත් ඒ ලියුම බලන්න කොයි විදියටද එය ලියා තියෙන්නේ කියලා. හරිද ළමයි? දැන් අපි බලමු. ළමයිට දැන් මම ප්‍රශ්නයක් දෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ දෙන්න ඉස්සෙල්ලා අපි බලමුකෝ මොකද්ද කියලා. දැන් ඔගලන් 11 වන පාඩමේ 10 වන ශ්‍රේණියේ 11 වන පාඩමේදී ඉගෙනගත් ඒ පෞද්ගලික ලිපිය මතක් කරගන්න, නැත්නම් පොත අරගෙන ඒක බලන්න. බලලා දැන් මම දෙන ප්‍රශ්නය ඔගලන් හොඳින් කියවලා ඒට පෞද්ගලික ලිපියක් ලිවිය යුතුයි. එය මොනවාද කියලා දැන් මං කියන්න. ඒ ප්‍රශ්නය දැන් ලියා ගන්න ළමයි. දැන් ලියා ගන්න සූදානම්ද ළමයි? එහෙනම් ලියා ගන්න. මෙම වර්ෂයේ දීපාවලි උත්සවයට ඇත්තේ තව මාසයකි. එය උත්සවාකාරයෙන් සැමරීමට තම මිතුරාට සහභාගී වන ලෙස දන්වා ලිපියක් ලියන්න. හයිත් බලා ගන්න ළමයි, ප්‍රශ්නේ මේකයි. මෙම වර්ෂයේ දීපාවලි උත්සවයට ඇත්තේ තව මාසයකි. එය උත්සවාකාරයෙන් සැමරීමට තම මිතුරාට සහභාගී වන ලෙස දන්වා ලිපියක් ලියන්න. මේ ලිපිය අනිවාර්යම ඔයගලන් ලිවිය යුතුයි. එතකොට තමයි ඔයගලන්ට පුරුදු වෙන්න පුළුවන් පෞද්ගලික ලිපි කොහොමද ලියන්නේ කියලා. මේක අනිවාර්ය ප්‍රශ්නයක් කියලා මම කිව්වනේ. දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යම මේ ප්‍රශ්නේ තියෙනවා. අපිට කොමාරි ලිපියක් ලියන්න වෙනවාමයි. ඒ නිසා මේක හොඳින් ඉගෙන ගන්න. දැන් අපි බලමු රාජකාරි ලිපි කොහොමද ලියන්නේ කියලා. රාජකාරි ලිපිය කොහොමද ලියන්නේ කියලා. මෙහිදී රාජකාරි ලිපියක් ලියනකොට ඒ රාජකාරි ලිපියේ තියෙනවා කොටස්. දැන් අපි පෞද්ගලික ලිපියේ තිබ්බ කොටස් 6ක්. දැන් රාජකාරි ලිපියේ තියෙනවා කොටස් 5ක්. ඒ කියන්නේ පළමුව ශීර්ෂය කියන කොටසක් තියෙනවා. පළවෙනි එක ශීර්ෂය, දෙවෙනි එක ආමන්ත්‍රණය, තුන්වෙනි එක ශරීරය, හතරවෙනි එක අවසානය, පස්වෙනි එක අත්සන. හරිද ළමයි? අයත් බලා ගන්න. රාජකාරි ලිපියේ අඩංග විය යුතු කරුණු පහක් තියෙනවා. ඒකේ පළවෙනි එක ශීර්ෂය, දෙවෙනි එක ආමන්ත්‍රණය, තුන ශරීරය, අතර අවසානය, පහ අත්සන. மாணவர்களே, இப்போது நாம் தொழில்முறை கடிதம் பற்றி பார்ப்போம். தொழில்முறை கடிதத்தில் ஐந்து பிரிவுகள் இருக்கின்றது. ஐந்து விடயங்களை உள்ளடக்கியே நாம் தொழில்முறை கடிதத்தை எழுத வேண்டும். அதில் முதலாவது முகவரி, இரண்டாவது விளிப்பு, மூன்றாவது உடல், நான்காவது முடிவு, ஐந்தாவது கையொப்பம். மாணவர்களே, தமிழ் மொழி மூலமும் நீங்கள் தொழில்முறை கடிதம் எழுதி பழகி இருப்பீர்கள். நமை ஒகொல்லான் දෙමළ භාෂාවේ ඉගෙන ගන්නකොට මෙම රාජකාරි ලිපි ලියලා පුරුදු ඇති. ඒ විදියටමයි සිංහලිනුත් ලිවිය යුත්තේ. පළමු අපි බලමු ශීර්ෂය. මේ ශීර්ෂයේහි පළමු ශීර්ෂයේ පළවෙනි එක ලිපිය ලියන්නාගේ, ලිපිය ලියන්නාගේ නම, තනතුර, ලිපිනය, දිනය තිබිය යුතුයි. හොඳටම බලාගන්න පෞද්ගලික ලිපියටයි රාජකාරී ලිපියටයි තියෙන වෙනස මොනවාද කිය හොඳින්ම බලාගන්න. පෞද්ගලික ලිපියේදී ශීර්ෂයේදී අපි ලිව්වේ මොකද්ද? ලිපිය ලියන්නාගේ ලිපිනයයි දිනයයි. හොඳේ, මෙහිදී රාජකාරී ලිපියේදී අපි ශීර්ෂයේදී ලියන්නේ ඉස්සලාම ලිපිය ලියන්නාගේ නම, තනතුර, ලිපිනය, දිනය. ඒකත් වම් කෙළවරේවෝ දකුණු කෙළවරේ ළමයි ශීර්ෂයේම දෙවෙනි කොටස ලබන්නාගේ තනතුර ආ ලිපිනිය ලිවිය යුතුයි. ඒ කියන්නේ ඉස්ලාම අපි ලිව්වනේ ලිපිය යවන්නාගේ, ඒ කියන්නේ ලිපිය ලියන්නාගේ නම, තනතුර, ලිපිනය, දිනය ලිව්වා. ඊට යටින් දෙවනුව ඒ ලිපිය ලබන්නාගේ තනතුර හා ලිපිනිය ලිවිය යුතුයි. දෙවන මොනවද ලියන්න ඕනේ? ලිපිය ලබන්නාගේ තනතුර හා ලිපිනය ලිවිය යුතුයි. දෙක දෙක. දෙවනුව ආමන්ත්‍රණය. ශීර්ෂයේ කොටස් දෙකක් තියෙනවා. ඒක තමයි ඉස්සෙල්ලාම ලිපිය ලියන්නාගේ නම, තනතුර, ලිපිනය, දිනය. දෙක, ඒ ලිපිය ලබන්නාගේ තනතුර හා ලිපිනය ලිවිය යුතුයි. දෙවෙනි එක ආමන්ත්‍රණය. ඒ ආමන්ත්‍රණය කියන්නේ රාජකාරී ලිපිය අපි කාටද ලියන්නේ? ඒ ලියන්නාගේ තනතුරට සහ ලිපිනයට පසුව මෙය ලිවිය යුතුයි. ඒ ලිපියේ අපි ලිපිය ලියන්නේ කාටද, එයාගේ තනතුරට යනුව එම ආමන්ත්‍රණය යෙදිය යුතුයි. අපි ලිපිය ලියන්නේ කාටද, ඒ එක්කෙනාගේ තනතුරට අනුව එම ආමන්ත්‍රණය යෙදිය යුතුයි. උදාහරණ වශයෙන් මහත්මයාණනි, විදුහල්පතිතුමනි, අධ්‍යක්ෂකතුමනි යනාදී වශයෙන් ලිවිය හැකි. දැන් අපි හිතමු විදුහලේ විදුහල්පතිට අපි ලිපියක් ලියනවා නම් ඒ විදුහල්පතිව ආමන්ත්‍රණය කරන්නේ විදුහල්පතිතුමනි කියලා. ඒ වගේම එය ඒ කියන්නේ ගැහණු විදුහල්පති කෙනෙක් ඉන්නවා නම් ඒ එක්කෙනාට විදුහල්පති තුමියනි කියා ආමන්ත්‍රණය කරන්න ඕනේ. විදුහල්පති තුමියනි. එය පිරිමි කෙනෙක් නම් විදුහල්පති තුමනි කියලා ආමන්ත්‍රණය කරන්න ඕනේ. දැන් අපි හිතමු දැන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට අපි ලිපියක් ලියනවා. එතකොට එයාගේ තනතුර මොකද්ද? කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක. එතකොට අපි එයාව ආමන්ත්‍රණය කරන්න ඕනේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමනි. නැත්නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමනි. නැත්නම් අධ්‍යක්ෂක තුමනි. මේ යනාදි වශයෙන් අපි ආමන්ත්‍රණය කළ යුතුයි. ඒ ආමන්ත්‍රණයට යටින් මාතෘකාවක් යෙදිය යුතුයි. එය රාජකාරී ලිපියේ අනිවාර්යෙන්ම යෙදිය යුතු පාඨයකි. ඒ කියන්නේ ඉස්ලාම ශීර්ෂය ලියනවා. ඒ ශීර්ෂයේත් කොටස් දෙකක් වෙනවා. ඉන්පසුව ආමන්ත්‍රණය ලියනවා. ඒ ආමන්ත්‍රණයත් ඒ ලිපිය ලබන්නාගේ තනතුරට අනුව ආමන්ත්‍රණය වෙනස් වෙනවා. ඉන්පසුව තුන්වෙනුව අපි ඒ කියන්නේ තුන්වෙනුව කියන්නේ ආමන්ත්‍රණයට යටින් මාතෘකාවක් යෙදිය යුතු. රාජකාරි ලිපියේ එය අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් වෙනවා. එම මාතෘකාව අපි ලියන්න යන ලිපිය මොකටද කියා අපි ඉතාගෙන ඒකට සරිලන පරිදි මාතෘකාවක් යෙදිය යුතුයි. දැන් අපි ඊතමෝ උදාහරණයක් වශයෙන් දැන් අපේ පාසලේ තියෙන පිට්ටනිය පිරිසුදු කිරීමට නගර සභාවේ කම්කරුවන් ඉල්ලා ලිපියක් නගර සභාවට දෙනවා නම් නගරාධිපතිට දෙනවා නම් තේරෙනවද ළමයි? දැන් අපි උදාහරණයක් වශයෙන් අපේ පාසලේ තියෙන පිට්ටනියක් පිරිසුදු කිරීමට නගර සභාවෙන් කම්කරුවන් ඉල්ලනවා නම් අපි කාට ලිපි ලියන්න ඕනේ? නගරාධිපතිට. එම නගරයේ ඉන්න නගරාධිපති ලියන්න ඕනේ. එතකොට ඒ නගරාධිපතිට ලියනවා නම් ඒ ලිපියේ මාතෘකාව විය යුත්තේ කොහොමද? කම්කරුවන් ලබා ගැනීම කියලා කෙටියෙන් ලියන්න පුළුවන්. නැත්නම් පිට්ටනිය පිරිසිදු කිරීමට කම්කරුවන් ලබා ගැනීම කියලත් ලියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපි ලියන යන දේට සරිලන විදියට, ඒක ලියන යන දේට ගැළපෙන විදියට මාතෘකාවක් ලිවිය යුතුයි. උදාහරණ වශයෙන් පිට්ටනිය පිරිසිදු කිරීමට කම්කරුවන් ලබා ගැනීම කියලා ලියන්න පුළුවන්. නැත්නම් කම්කරුවන් ලබා ගැනීම කියලත් ලියන්න පුළුවන්. හරිද ළමයි? ඒම මාතෘකාව අපි ලිවිය යුතුමයි. මේ උදාහරණයක් මම කිව්වේ. වෙන රාජකාරි ලිපිවල මොනවාද අවශ්‍යතාවය, මොනවාද අපි ඉල්ලන්න යන්නේ, නැත්නම් අපි මොනවාද ඒකේ දක්වන්න යන්නේ, ඒකට සරිලන පරිදි මාතෘකාව යෙදිය යුතුයි. ඒකට ගැළපෙන පරිදි මාතෘකාවක් යෙදිය යුතුයි. ඒක ආමන්ත්‍රණයට යටින් අපි කළ යුතු දෙයමයි. තවද ළමයි, අපි රාජකාරි ලිපියක් ලියනකොට අනිවාර්යයෙන්ම ලියන බසින් ලියන්න ඕනේ. ලිඛිත භාෂාවෙන් ලියන්න ඕනේ. අපිට කැමති විදිහට කතා කරන භාෂාවෙන් ලියන්න බෑ. ඒක සුදුසු නෑ. අනික ලියනකොට අනම්මනම් ඒවා ලියන්න බෑ. ඒ කියන්නේ අපි හිතන දේ ඔක්කොම ඒක ලියන්නේ නෑ. අපි පෞද්ගලික ලිපියේ එමනේ ලිව්වේ. අපි හිතන දේ, අපි මතක් කරන දේ, අපිට හොඳ නරක ඔක්කොම ලිව්වනේ. එහෙම නෙවෙයි මේකේ ලියන්නේ. මේකේ ලියන්නේ අත්‍යවශ්‍යම දේ පමණක් ලිවිය යුතුයි. ඒ කියන්නේ අපි මොකටද මේ ලිපිය ලියන්නේ? ඒ කරුණට අදාළ අවශ්‍යම කොටස පමණක් මේකේ ලියන්න ඕනේ. ඒකත් ලිඛිත භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන් ලිවිය යුතුයි. හරිද? දැන් මාතෘකාවත් අපි දැම්මා. හරිද ළමයි? තේරුණාද උගලන්ට? ආ. එහෙනම් දැන් මාතෘකාවෙන් පස්සේ අපි අනිවාර්යම ලිවිය යුතු මොකද්ද? කාරණය. ඒ කියන්නේ කාරණේ කියන්නේ ශරීරය. නේ? ශරීරය ලිවිය යුතුයි. ඒ ශරීරය ලියනකොට අපි කොහොමද ලියන්නේ? හොඳින් බලා ගන්න. ශරීරය කියන්නේ, ඒ කියන්නේ අපි අපිට අත්‍යවශ්‍ය අවශ්‍ය කාර්යගෙන ලියනවා. හරිද? එතකොට ඉතාම ඒ ලියුමට ඉතාම වැදගත් කොටස විතරයි එතන ලියන්නේ. අපිට ඉතාම අවශ්‍ය කාරණය පමණක් එතන ලිවිය යුතුයි. ඒත් ලිඛිත භාෂාවෙන් ලිවිය යුතුයි. හරිද? ඉන් පස්සේ එක තුන්වෙනි එක. දැන් හතරවෙනි එක අවසානය. හතරවෙනි එක මොකද්ද? අවසානය. ඒ අවසානයේදී අපි මොකද්ද කරන්න ඕනේ? දැන් පෞද්ගලික ලිපියේ නම් අපි කලේ මොකද්ද? අවසානය වෙනකොට මෙයට හිතවත්, මෙයට දයාබර, එහෙම කියලා ඉවර කරානේ. පුතාවෝ, අයියාවෝ, අම්මවෝ, තාත්තවෝ, යාළුවෝ කියලා දාලා ඒ අවසානය ඉවර කරා. ඒ වුණාට මෙතනදී අවසානයේදී අනිවාර්යයෙන්ම ස්තුති කියලා එකක් දාන්නම ඕනේ. ස්තුතිය කියලා දාන්නම ඕනේ. ස්තුති කියලා දාලා ඊට යටින් තමයි මෙයට වූ මීට විශ්වාසි, නැත්තම් මෙයට කීකරු. ඒ කියන්නේ එයා තනතුරින් වැඩි නම් අපි ලියුම ලියන්නේ තනතුරින් වැඩි කෙනෙකුට නම් අපි ඊටාම විශ්වාසවන්තව මෙයට විශ්වාසි කියලා ලියනවා, නැත්නම් මෙයට මීට විශ්වාසි කියලා ලියනවා. නැත්නම් දැන් අපි හිතමු විදුහල්පතිට ලියනවා ළමයෙක් කියලා. එතකොට ළමයා ලියන්න ඕනේ කොහොමද? මීට කීකරු, ශිෂ්‍යාව, ශිෂ්‍යයා කියලා ලියන්න පුළුවන්. මීට කීකරු ශිෂ්‍යාව නම ලියන්න පුළුවන්. නැත්නම් මීට කීකරු ශිෂ්‍යයා කියලා නම කියන්න පුළුවන්. හරිද ළමයි? එහෙනම් ඒ විදිහට ඒක අවසානයේ යෙදිය යුතුයි. අන්තිමට මොකද්ද තියෙන්නේ පස්වෙනි එක? අත්සන. ඒ අත්සනේදී අපි කළ යුත්තේ මොකද්ද? අපි නම ලියන්න ඕනේ. නම ලියන්නේ නැතුව අත්සන් තියනවා නම් අත්සනට යටින් අනිවාර්යයෙන්ම නම සඳහන් කළ යුතුයි. අපි පෞද්ගලික ලිපියෙත් ඒකමයි කිව්වේ. අත්සන් තියනවා නම් අත්සනට යටින් අපි අනිවාර්යයෙන්ම මොකද්ද තිබිය යුත්තේ? නම ලිවිය යුතුයි. හරිද? මේකයි රාජකාරී ලිපියක තිබිය යුතු කරුණු. ආයෙ මේක සරලව මං දෙමලින් කියන්නම්. හරිද ළමයි? එහෙනම් බලාගන්න. මානවර්ගලේ உறவு முறை கடிதத்தை பற்றி பார்த்த பிறகு நாம் இப்போது தொழில்முறை கடிதம் பற்றி பார்க்கின்றோம். அதில் ஐந்து பிரதான பகுதிகள் உள்ளடக்கப்பட்டிருக்கின்றன. அந்த ஐந்து பிரதான பகுதிகளில் முதலாவது முகவரி. இந்த முகவரியில் நாங்கள் முதலாவதாக அனுப்பு அதாவது கடிதம் எழுதுபவரின் பெயர், அவருடைய பதவி, முகவரி, திகரி என்பவற்றை குறிப்பிடுவோம். முதலாவதாக முகவரியின் கீழ் நாங்கள் என்ன செய்வோம்? கடிதம் எழுதுபவரின் பெயர், பதவி, முகவரி, திகதியை குறிப்பிடுவோம். அதன் பின் அதிலேயே அந்த முகவரியின் கீழ் அங்கேயே அதற்கு கீழ் இந்த கடிதம் பெறுபவரின் பதவியையும் முகவரியையும் எழுதுவோம். கடிதம் பெறுபவரின் பதவியையும் முகவரியையும் எழுதுவோம். இது முதலாவது முகவரி என்ற பிரிவின் கீழ் உள்ளடக்க வேண்டிய விடயம். இரண்டாவது விழிப்பு. இந்த விழிப்பில் அதாவது இந்த கடிதத்தை பெறுபவரின் பதவிக்கு ஏற்ப, இந்த கடிதத்தை பெறுபவரின் பதவிக்கு ஏற்ப இது வேறுபடும். நாம் ஒரு அதிபர் என்றால் நாங்கள் கிளை அதிபர் அவர்களுக்கு, அல்லது கணம் அதிபர், யாராவது வேறொரு ஒரு கிராம உத்தியோகத்தரோ அல்லது வேறொரு நிறுவனத்து உத்தியோகத்திற்கோ நாங்கள் எழுதலாம், ஐயா கணம் ஐயா அல்லது ஐயா. நாங்கள் ஒரு கல்வி பணிப்பாளருக்கு எழுதுகின்றோம் என்றால் நாங்கள் எழுதலாம், கல்வி பணிப்பாளருக்கு என்ற விதத்தில் நாங்கள் இந்த சொற்களை உபயோகிக்கலாம் அல்லது இந்த பதத்தை உபயோகிக்கலாம். அடுத்து அந்த விழிப்பிற்கு கீழ், இது ரெண்டாவது விழிப்பு, விழிப்பிற்கு கீழ் கட்டாயம் தலைப்பு ஒன்று குறிப்பிடப்பட வேண்டும். தொழில்முறை கடிதத்தில் இது கட்டாயமாக எழுதப்பட வேண்டும். இங்கு தலைப்பு என்னும் போது நாம் என்ன விடயத்தை இந்த கடிதத்தில் குறிப்பிடப்படுகின்றோமோ, குறிப்பிட எத்தனிக்கின்றோமோ அதற்கு ஏற்றாற்போல் ஒரு தலைப்பை இடல் வேண்டும். அதற்கு பொருத்தமான தலைப்பை இடல் வேண்டும். அதற்கு நான் உதாரணம் ஒன்று இங்கு சிங்களத்தில் காட்டினேன். அதன்படியே எழுத வேண்டும். அடுத்ததாக மூன்றாவது உடல், அதாவது இங்கு கடிதத்தில் உள்ளடக்கப்பட வேண்டிய மிக முக்கியமான இந்த உடலில் இங்கு உள்ளடக்கப்பட வேண்டிய மிக முக்கியமான விடயத்தை மாத்திரம் உள்ளடக்க வேண்டும். மிக முக்கியமான விடயம், மிக முக்கியமாக என்று கூறும்போது நாங்கள் என்னத்தை நாங்கள் எழுத விளைகின்றோமோ அதனுடைய முக்கிய விடயத்தை மாத்திரம் எழுதல் வேண்டும். அதுவும் எழுதும் போது, கடிதம் எழுதும் போது எல்லாவற்றையும் எழுத்து முறையில் எழுத வேண்டும், எழுத்து வழக்கில் எழுத வேண்டும், முறையான தொடர்போடு. அதாவது சரியான முறையில் வாக்கியங்களை அமைத்து பொருத்தமான முறையில் குறிப்பிட விடயத்தை மாத்திரம் எழுத வேண்டும். நான்காவதாக முடிவு. இங்கு நாங்கள் கட்டாயம் இந்த தொழில்முறை கடிதத்தில் நன்றி என்ற சொற்பதத்தை பிரயோகித்தல் வேண்டும். கடைசியாக விடயத்தை எழுதி முடித்தவுடன் நன்றி என குறிப்பிட்டு அதன் கீழ்தான் நாங்கள் மேயட்ட அல்லது மீட்ட, விஸ்வாசி மேயட்ட கீக்கரு போன்ற பதங்களை உபயோகிக்க வேண்டும். அதன் பின் ஐந்தாவது கையொப்பம். இங்கு அந்த கீக்கரு அல்லது விஸ்வாசி என்று நாங்கள் போட்டதற்கு கீழ், எழுதியதற்கின் கீழ் தங்களுடைய கையொப்பத்தை இடலாம், அதன் கீழ் பெயரை எழுத வேண்டும். அல்லது கையொப்பம் மட்டுமிட்டிருந்தால் அது முறையானதாக இருக்காது. கையொப்பம் விட்டால் கட்டாயம் பெயரையும் குறிப்பிட வேண்டும், அல்லது பெயரை மாத்திரம் குறிப்பிட்டு முடிப்பது நன்று. ஆகவே பிள்ளைகளே, இவையே தொழில்முறை கடிதத்தில் இருக்க வேண்டிய விடயங்களாக இருக்கின்றது. லமாய் ஆயத் இக்கே தவத் பாராக்மான் தவசரையாக் உங்களான் ராஜகாரி லிபியே மொனாதடங்குவியுது கொட்டாஸ் ஏகட லிவியைது கருணமுனவாது இவ லிவியுத்தை கொய்விதியது கீழ ஆய சரையாக் மங் உங்களான் உங்கான் ஏக்கியான லமாய் ஜனபிக்கு யுவ ராஜகாரி லிபியே கொட்டாஸ் பாக் தீனவா, பிரதான கொட்டஸ் பாக் தீனவா. ஏ கொட்டசி பலவினி கொட்டஸ் சீஷய, பலவினி கொட்டசி முகாது சீர்ஷய. ஏ பலவினி கொட்டஸ் சீர்ஷையே உப்ப கொட்டஸ் திகத்தினா, பழமு கொட்ட சீர்ஷையே உப்ப கொட்டஸ் திகத்தினா. ஏக்கே இசலாம ஏ லிப்பிய லியன்னாகி நம தனதுர லிப்பினய சனான் கலையுது. ஈட்டையாட்டின் எம லிபிய லபாண்ணாகி, லிபிய லபாண்ணாகி தனத்துறா லிபினே லிவிய யுத்து. அர்த்தலமாய் දෙවන කොටස ආමන්ත්‍රණය. දෙවන කොටස මොකද්ද? ආමන්ත්‍රණය. මේ කොටසේදී රාජකාරි ලිපිය ලබන්නාගේ තනතුරට අනුව, ඒ කියන්නේ රාජකාරි ලිපිය ලබන්නාගේ තනතුරට අනුව මෙම ආමන්ත්‍රණය යෙදිය යුතුයි. රාජකාරි ලිපිය ලබන්නාගේ තනතුරට අනුව ආමන්ත්‍රණය ලිවිය යුතුයි. එය ඒ ලිපි ලබන්නාගේ තනතුරට අනුව වෙනස් වේ. දැන් අපි විදුහල්පති කෙනෙක් විදුහල්පති කෙනෙකුට ලිපියක් ලියනවා නම් විදුහල්පතිතුමනි කියලා ලියන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට ලියනවා නම් මහත්මයාණෙනි කියලා ලියන්න පුළුවන්. අධ්‍යක්ෂ කෙනෙකුට ලියනවා නම් අධ්‍යක්ෂකතුමනි කියලා ලියන්න පුළුවන්. නැත්නම් අපි හිතමු මේ බැංකුවේ මැනේජර්, නැත්නම් මුහාමයාලර්, බැංකුවේ මැනේජර්ට ලියනවා නම් අපි ලියන්න පුළුවන් කළමනාකාරතුමනි කියලා. තැපල් කන්තුවරුවේ ඉන්න පෝස්ට් මාස්ටර්ට කියන්න පුළුවන්. එයාට ලියමක් ලියනවා නම් අපිට කියන්න පුළුවන් තැපල් ස්ථානාධිපතිතුමනි කියලා. ඒ විදිහට ඒ යනාදි වශයෙන් අපි එය ලිවිය හැකි. ඊටත් වඩා අපි මේ රාජකාරී ලිපිය ලියන්න ඕනේ කොහොමද? ලිඛිත භාෂාවෙන්. පෞද්ගලික ලිපිය ලිව්වේ අපි කොහොමද? අපිට කැමති භාෂාවෙන්. ලිඛිත භාෂාවෙන්ද පුළුවන්, නැත්තම් ඒක කතා කරන භාෂාවෙන්, ඕන භාෂාවකින් අපි කැමති විදිහට ලියුවා. ඒ වුණාට රාජකාරී ලිපි ලියන්න ඕනේ කොහොමද? ලිඛිත භාෂාවෙන්. ඒක අනිවාර්යයි. තුන්වෙනි කොටස, ඒ කියන්නේ තුන්වෙනි කොටස යන්න ඉස්සෙල්ලා ආමන්ත්‍රණයට යටින් අපි මාතෘකාවක් යෙදිය යුතුයි. ඒ මාතෘකාවේ විය යුත්තේ මොකද්ද? අපි ඕන මාතෘකාව එකට දාන්න බෑනේ. එහෙම දාන එක සුදුසුස් නෑ. අපි දාන්න ඕනේ මාතෘකාව, අපි ලියන යන කරුණු මොකද්ද? කරුණ මොකද්ද? නැත්නම් අපි ලියන්න යන තොරතුරු මොකද්ද? ඒ තොරතුරට අදාළ ඉතාම ගැළපෙන මාතෘකාවක් දාන්න ඕනේ. තේරෙනවද ළමයි? ඒ කියන්නේ මාතෘකාව දාන්න ඕනේ කොහොමද? අපි ලියන යන දේ මොකද්ද? ඒ කරුණට ඉතාම ගැළපෙන මාතෘකාවක් අපිම හදලා ලියන්න ඕනේ. දැන් ඒකට තමයි අපි මං උදාහරණයක් කිව්වේ. පිටිනියක් පිරිසුදු කිරීමට නගර සභාවේ කම්කරුවන් ඉල්ලනවා නම් ඒකට කොහොමද අපි මාතෘකාවක් යොදන්න ඕනේ කියලා. ඒක මාතෘකාව යෙදුවේ කොහොමද අපි කම්කරුවන් ලබා ගැනීම, නැත්නම් පාසලේ පිටිනිය පිරිසුදු කිරීමට කම්කරුවන් ලබා ගැනීම කියලා ලියුවා. තව උදාහරණයක් අපි බලමු. උදාහරණයක් බලමු. දැන් අපි හිතමු අපිට මේ තැපල් කන්තෝරුව බලන්න, තැපල් කන්තෝරුව බලන්න ළමයිව අපිට හෙට එක්කන් යන්න ඕනේ. හරිද? එතකොට අවසර ඉල්ලන්න ඕනේ කාගෙන්ද? තැපල් කන්තෝරුවේ ඉන්න පෝස්ට් මාස්ටර්ගෙන්, ඒ කියන්නේ තැපල් ස්ථානාධිපතිගෙන්. අවසර ලබන්න නැතුව යන්න බෑනේ කොහෙටවත්. ගෙදරකට යන්න වුණත් ගෙදරට ගියාම ඒගොල්ලන් එන්න කිව්වොත් විතරයි අපිට ඇතුළට යන්න පුළුවන්. නැත්නම් අපි කැමති විදියට ඇතුළ වෙන්න බෑ. ඒ විදිහට තමයි පෝස්ට් ඔෆිස් එකෙන් නැත්නම් තැපල් කන්තෝරුවේ තැපල් ස්ථානාධිපතිගෙන් අවසර ලබා ගන්න ඕනේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? තැපල් ස්ථානාධිපතිට තමයි ලියුම ලියන්න ඕනේ. එතකොට දැන් විදුහල්පති ලියනවා නම් විදුහල්පති තමයි ඉස්සලාම, එයාගේ විදුහල්පතිගේ නමයි තනතුර ලිපිනයයි දිනයයි දාන්න ඕනේ. ඊට පස්සේ කාගේද දාන්න ඕනේ? ඒ ලිපිය ලබන්නේ කවුද? තැපල් ස්ථානාධිපති. එතකොට තැපල් ස්ථානාධිපති දැන් ඒකේ යටින් ලිපිනය ලියන්න ඕනේ. ඊට පස්සේ ආමන්ත්‍රණය කරන්න ඕනේ කොහොමද? තැපල් ස්ථානාධිපතිතුමනි. ඊට පස්සේ ඊට යටින් තමයි මාතෘකාව දාන්න ඕනේ. දැන් මාතෘකාව දාන්න ඕනේ අපි මොකද්ද? අවසර ඉල්ලන්නනේ. ළමයි ගිහිල්ලා ඒක බලන්න. තැපල් ස්ථානාධිපතිගේ තැපල් කාර්යාලය බලන්න ළමයි ගිහිල්ලා ඒක බලන්න අවසරයි ඉල්ලන්න ඕනේ. එතකොට අපි කල යුත්තේ මොකද්ද? මාතෘකා දාන්න ඕනේ. සිසුන් තැපල් කාර්යාලය නැරඹීමට අවසර ඉල්ලීම. සිසුන් තැපල් කාර්යාලය නැරඹීමට අවසර ඉල්ලීම කියලා දාන්න ඕනේ මාතෘකාව. හරිද? නැත්නම් අවසර ලබා ගැනීම ඉල්ලීම කියලා දාන්න ඕනේ, නැත්නම් අවසර ලබා ගැනීම කියලා දාන්න ඕනේ. ඊට යටින් අපි කල යුත්තේ මොකද්ද? දැන් මාතෘකාව දැමු. ඊට පස්සේ තුන්වෙනි කොටස මොකද්ද? ශරීරය. ඉතාම වැදගත් කොටස ඒක. ඒක අනිවාර්යෙන්ම ඒක තිබිය යුතුමයි. කෙටියෙන් අවශ්‍යම දේ විතරක් එතන සඳහන් කළ යුතුයි ලිඛිත භාෂාවෙන්. හරිද? එතකොට අපිට ඕනේ මොකද්ද? ළමයි එහි ගිහිල්ලා තැපල් කාර්යාලය බලන්න ඕනේ කියන එක, නැරඹීමට ඕනේ කියන එක නේ, නරඹන්න ඕනේ කියන එකනේ. එතකොට අපි කළ යුත්තේ එතන ලියන්න ඕනේ තැපල් ස්ථානාධිපතිට කීවෙනි ශ්‍රේණි ළමයිද, ඒ කියන්නේ අපි හිතමු 11 වෙනි ශ්‍රේණි, 11 වෙනි ශ්‍රේණියේ සිසුන් දිනයක් දාන්න පුළුවන්. දිනයක් දාලා මේ දිනට තැපල් ස්ථාන තැපල් කාර්යාලය නැරඹීමට අවශ්‍ය වී ඇති බැවින් එයට අවසර ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින. එච්චරයි. තේරුණද ළමයි? ඒ කියන්නේ 11 වෙනි ශ්‍රේණියේ සිසුන් තැපල් කාර්යාලය නැරඹීමට දිනයක් දාන්න පුළුවන්. මේ දිනට තැපල් කාර්යය නැරඹීමට අවසර ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. හරිද? ඒ විදිහට සඳහන් කරලා ඔගලන් මේක දෙන්න පුළුවන්. හරිද ළමයි? එතකොට ඒ විදිහට ලියුම සකස් කරලා ලියුම නිම කරලා ඊට පස්සේ ඒකේ නිමාවර දකින්නකොට, ඒ කියන්නේ ශරීරයනේ දැන් ලිව්වේ ඔගලන්. ඊට පස්සේ අවසානය ශරීරයේ ඉවර කරා. ඊට පස්සේ අවසානය. අවසානයේදී අනිවාර්යයෙන්ම පෞද්ගලික ලිපියේ නම් ස්තුතිය දැම්මේ නැහැ. දාන්න අවශ්‍යත් නැහැ. ඇයි දන්නවද? අපි නෑ කමින්නේ ඒ ලියුම ලියන්නේ. ඒක නිසා ඒක අවශ්‍ය නැහැ. ඒ වුණාට මේක තනතුරු අනුව අපි මොනාහරි දෙයක් ඉල්ලනවා, නැත්නම් මොනාහරි දෙයක් ඉදිරිපත් කරනවා, අපි නොදැන අපි දන්නේ නැති කෙනෙකුටත්, නිලධාරි කෙනෙකුට, නැත්නම් මේ මොනාහරි තනතුරකී ඉන්න නිලධාරි කෙනෙකුට වෙන්න පුළුවන්, නැත්නම් මොනාහරි කාර්යාලයකට වෙන්න පුළුවන්, මොනාහරි එකකට, මොනාහරි අවශ්‍ය දෙයකට තමයි අපි ලිපි ලියන්නේ. එතකොට ඒ තනතුරට අනුව ඒගොල්ලන්ට ගරු කරන්න ඕනේ. ඒක නිසා යටින් ස්තුතිය කියලා ලියන්නම ඕනේ. ඒක අනිවාර්යයි. ස්තුතිය කියලා ලියා ඊට යටින් මොනවද ලියන්න ඕනේ? මේට විශ්වාසි, මේට කීකරු යනාදි වශයෙන් යෙදිය හැකි. ඇයි මේට විශ්වාසි කියලා කියන්නේ? එයා ලොකු තනතුරක ඉන්නවා, නැත්නම් එයා තනතුරක ඉන්නවා. ඒ තනතුරට අපි ගරු කරන්න ඕනේ. එකයි විශ්වාස කියලා දාන්නේ. කීකරු නම් එයාටත් උඟාක් පල්ලෙහා අපි ඉන්නවා නම්, නැත්නම් ශිෂ්‍ය කෙනෙක් නම් විදුවල්පතිට ලියනවා නම් ඉතා කීකරුව ලියන්න ඕනේ. කීකරුකම පෙන්වන්න ඕනේ. හරිද ළමයි? ඊට පස්සේ අන්තිමට අස්සන. මෙතන අස්සන තිය තබල අස්සනට යටි ඔගලන්ගේ නම ලියන්න ඕනේ. නැත්නම් ඒ ලිපිය ලියන්නාගේ නම ලියන්න ඕනේ. නැත්තං කළ යුත්තේ මොකද්ද? නාම පමණක් ලිවිය යුතුයි. සමහර තනතුරු වල ඉන්නකොට ඒගොල්ලන්ට සීල් එකක්, ඒ කියන්නේ ෆ්‍රැන්ක් එකක් තියෙනවා. ඒ මුද්‍රිත ඒ ෆ්‍රැන්ක් එක එතන යොදන්න පුළුවන්. මේමයි මේ රාජකාර ලිපිය අවසන් කරන්නේ. දැන් ළමයි උගලන්ට හොඳටම තේරෙන්න ඇති රාජකාර ලිපියක තිබිය යුතු කොටස් මොනවාද, ඒවායි අඩංගු විය යුතු මොකද්ද, ඒවා ලිවිය යුත්තේ කොයි විදියටද කියා හොඳටම තේරෙන්න ඇති. ඒනම් ළමයි අපි 11 වෙනි ශ්‍රේණි දෙවන බස සිංහල පාඩම් පොතේ 6 වෙනි පාඩමේ වරාය නැරඹීම සඳහා අවසර ඉල්ලා ලියු ලිපිය හොඳින් කියවා බලා වැඩි දුර දැනුම ලබා ගන්න. තේරුණාද ළමයි? 21 වන ශ්‍රේණියේ අයවන පාඩම සමහර ස්කෝලවල කරලා ඇති, සමහර ස්කෝලවල කරලා නැතු ඇති. ඒ වුණාට ළමයි ඒ වරාය නැරඹීම සඳහා අවසර ඉල්ලා ලිපිය ඒ පාඩමේ තියෙනවා. ඒ හොඳින් කියවා, ඒක බලලා වැඩි දුර දැනුම ලබා ගන්න. දැන් මං පෞද්ගලික ලිපියත් කළා, රාජකාරී ලිපියත් කරා. දැන් පෞද්ගලික ලිපිය කරලා ඒකට ප්‍රශ්නයක් දුන්න. දැන් මම රාජකාරී ලිපියටත් ප්‍රශ්නයක් දෙනවා. ළමයි කරුණාකර ඒක ලියාගෙන ආයේ ඒකත් ලියලා පුරුදු වෙන්න. ප්‍රශ්නය ලියන්න ළමයි. ප්‍රශ්නය මේකයි. පාසලට පුස්තකාලයට පොත් කට්ටලයක්. පාසලේ පුස්තකාලයට පොත් කට්ටලයක් ලබා ගැනීම සඳහා සරසවි පොත්හලට විදුහල්පති ලියන පරිදි ලිපියක් ලියන්න. ඔබ විදුහල්පතියයි සිතාගෙන එම ලිපිය ලියන්න. ආයෙත් කියන්න ළමයි, හොඳින් බලාගන්න. ලියාගත්තේ නැත්නම් ආයෙත් ලියාගන්න. ප්‍රශ්නේ මේකයි. පාසලට පුස්තකාලයට පාසලක පුස්තකාලයට පොත් කට්ටලයක් ලබා ගැනීම සඳහා පොත් කට්ටලයක් ලබා ගැනීම සඳහා සරසවි පොත්හලට විදුහල්පති ලියන ලිපියක් ලියන්න. විදුහල්පති ලියන ලිපියක් ලියන්න. ඔබ විදුහල්පතියයි සිතාගෙන එම ලිපිය ලියන්න. ඔබ විදුහල්පතියයි සිතාගෙන එම ලිපිය ලියන්න. මේකයි ළමයි. දැන් ඔගලන්ට ලිපි දෙකක් ලියන්න තියෙනවා. මොන මොන ලිපිද? පෞද්ගලික ලිපි හා දැන් ළමයි ඔගලන්ට ලිපි දෙකක් ලියන්න තියෙනවා. මොන මොනාද ලිපි? පෞද්ගලික ලිපියකුයි තව රාජකාරී ලිපියකුයි. දැන් හොඳටම තේරෙනවද ළමයි? පෞද්ගලික ලිපි මොනාද? රාජකාරී ලිපි මොනාද? ඒවා ලිවිය යුත්තේ කොයි විදියට? ඒ අඩංගු විය යුතු කොටස් මොනවාද කියලා හොඳට අවබෝධ වෙන්න ඇති. එහෙනම් ළමයි, වෙන පාඩමකින් වෙන දෙයක් ගැන අපි ඉගෙන ගනිමු. මෙතනින් මම නවතින්නම්. බොහොම ස්තුතියි. ආයුබෝවන් ළමයි.